Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරා. නව සීලන්ත ස්පර්ස් සංවිධානයේ.
Sri Lanka.
Sri Lanka. Sri
Lanka. Radio Sri Lanka. Presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2018 වර්ෂයේ ජනවාරි මාසේ 26 වෙනි සිකුරාදා. කාලය වේගයෙන් ගමන් කරනවා දන්නෙම නැතුව. 2018 ජනවාරි මාසයත් ගෙවිලා ඉවර වෙන්නයි යන්නේ. අදත් අපි ඔබේ නිවහනට ඔබ මුණ ගැහෙන්න එන්නේ හදපිරුණු සෙනෙහසින්, සොම්නසින්, ආදරයෙන්, මෞබිමේ අලුත් තොරතුරුත්, සිත් ඇදගන්නා මధుර ගීත කීපයකුත් ඇතුළත් සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන. මේ මාසේ 14 වෙනිදා, ජනවාරි 14 වෙනිදාට ශ්‍රේෂ්ඨතම කවියෙක්, ගීත ප්‍රබන්ධකෙක්, සිනමා අධ්‍යක්ෂකවරයෙක් වූ මහගම සේකර ශූරීන් අප අතරින් වෙන් වී වසර 42ක් සම්පූර්ණ වුණා. ඒ වගේම අපේ මව්බිමේ අසහාය නිලිය, ගීත කෝකිලාවිය ලෙස විරුදාවලීලත්, රුක්මණී දේවියගේ ජන්මදිනය යෙදිලා තිබෙන්නේ ජනවාරි මාසේ. රුක්මණී දේවිය උපත ලැබුවේ රම්බඩ ප්‍රදේශයේ 1923 ජනවාරි 15 වෙනිදා. ජීවත්ව සිටියනම් ඇයට මේ වර්ෂයේ ඇයගේ 95 වෙනි ජන්මදිනය සමරන්න ඉඩ තිබුණා. ඒ වගේම ජනවාරි 21 වෙනිදාත් විශේෂ දවසක්. සිංහල සිනමාවේ පළමුවෙනි චිත්‍රපටිය කඩවුණු පොරොන්දුව මුල්වරට තිරගත වුණේ 1947 ජනවාරි 21 වෙනිදා. මීට වසර 71කට කලින් කොළඹ කිංස්ලි සිනමා ශාලාවේදී කියලයි වාර්තා වෙන්නේ. ඒ ඉතිහාසය. මේ සතිය දිහා හැරිලා බැලුවොත් අපේ මව්බිමේ දේශපාලනික වශයෙන් වැදගත්කමක් ඇති ප්‍රවෘත්ති රාශියක් අපට අහන්න ලැබුණා. එයින් ප්‍රධාන තැනක් ගත්තේ වැඳුම් කර වාර්තාව සහ අල්ලස් හෝ දූෂණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවේ සභාගත වීම. මෙහිදී 2004 පමණ සිට 2015 පමණ වන තෙක් කාල සීමාව තුළ පැවති රජයට සම්බන්ධව සිදුවී ඇති බොහෝ දූෂණ පිළිබඳව කොමිසම වැරදි කරුවන් යයි සිටිය හැකි පාර්ශ්වයන් නම් කර තිබුණා. හිටපු ජනාධිපති, හිටපු ආර්ථික ඇමති, හිටපු නිවාස කටයුතු පිළිබඳ ඇමති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරියක් තවත් දූෂණයන්ට සම්බන්ධයි කොමිසමෙන් තීරණය කළ බොහෝ දෙනෙක්ගේ නම් මේ වාර්තාවේ සඳහන්ව තියෙනවා. මේ පිළිබඳ විස්තර මහින්දගෙන් අහලා බලන්නත් ඉඩකඩ වෙන් කළා තියෙනවා අද වැඩසටහනේ. ජනවාරි මාසෙ කියන්නේ අපේ සිංහල ක්‍රමයට දුරුතු මාසෙ. දුරුතු කියනකොට මතක් වෙන්නේ කැලණිය. කැලණිය කියනකොට මතක් වෙන්නේ දුරුතු පෙරහැර. දුරුතු පොයට දුරුතු පෙරහැර. නමුත් 2018 වර්ෂයේ ජනවාරි මාසයට පොය දෙකක් යෙදිලා තිබුණා. ජනවාරි 1 වෙනිදා ජනවාරි 31 වෙනිදා. පෙරහැර පවත්වන දිනය වෙනුවට මේ වර්ෂයේ තෝරගෙන තියෙන්නේ ජනවාරි 31 වෙනිදාට යෙදෙන පොය. දුරුතු අදි පොය. කොළඹට ආසන්නව පැවතෙන නිසා විශාල සෙනඟක් බලාපොරොත්තු වෙන බව පළවෙලා තිබුණා පුවත්පත්වල. දුරුතු පෙරහැර පැවැත්ුණාට අපි කොහොමද නේද පෙරහැර බලන්න කැලණියන්නේ මේ තරම් දුරක ඉඳලා. පුංචි කාලේ සෙනඟ අතරින් ගිහින් නරඹපු දුරුතු පෙරහැර මතක් කරගෙන අපි පණ්ඩිත් අමරදේවයන් සමග දුරක ඉඳන් මනසින් දුරුතු පෙරහැර නරඹමු. මේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන්ගේ පද නිර්මාණයක්.
Pani. ආයුබෝවන් හිතවතුනි හිතවතිනි මේ මෙය මේ අපි නව වසරේ ඉදිරිපත් කරන මුල්ම වැඩසටහන නෙමෙයි ඒත් ශ්‍රී ලංකාවේ හැම වසරකම වාගේ මුලින්ම පැවැත්වෙන ඉතාමත්ම සිත්ගන්නාසුළු උත්සවයක් වන කැලණි දුරුතු පෙරහැර මංගල්‍ය මතක් වෙනට මේ ලැබුවා වූ නව වසර පිළිබඳ නැවුම් සිතුවිල්ලක් ඔබගෙත් මගෙත් සිතට නැගෙනවා ඉතින් ඒ නැවුම් සිතුවෙල්ල සිතේ තියාගෙන තමයි අද මේ වැඩසටහනින් ඔබට කතා කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පුරුද්දක් වශයෙන් මුලින්ම කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ සිදුණු වැදගත් සිදුවීම් කිපයක් ගැන. ඉතින් මේවර පසුගිය සතිය රටේ අනාගතයට ඉතාමත්ම ප්‍රබලව බලපාන ක්‍රියාවලියන් කිපයක්ම ආරම්භ වුණා. ඉතින් අපි මේ දේවල් ගැන කෙටියෙන් හෝ ඔබගේ අවධානය යොමු කරන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. අපි දැනට අවුරුදු 70කට කලින් අධිරාජ්‍යවාදීන්ගේ නිදහස ලබා ගත්තත් අපේ මහජන නියෝජිතයන් ගැන මහජනතාව අතර තිබුණේ තරම්ම සතුරුදායක හැඟීමක් පිළිගැනීමක් නෙවෙයි. මුලින්ම ඒ කියන්නේ අවුරුදු 70කට පමණ පෙර අපේ මහජන නියෝජිතයන් ගැන ගත්තාම මේ ඒ අය අපේ මේ සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් හරියාකාර අඳුනාගත්තා නෙමෙයි කියන හැඟීම තමයි රටම තිබුණේ. ඒගොල්ලන්ට මේ රටේ අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට එහෙම නැත්නම් අනාගතය ගැන මේ වැඩසටහන් හිතාගෙන ඒවා ක්‍රියාත්මක කරන්නට හැකියාවක් තිබුණා. ඒ ගැන අපිට මම හිතන්නේ අපි ඊතරම වාදයක් නැහැ. නමුත් මේ සාමාන්‍ය ජනතාවගේ මේ ඉදිනදා ඕනෑපකම් ගැන තිබුණේ සීමිත දැනීමක් කියලා තමයි අපිට තේරෙන්නේ. දැන් සිටින මහජන ජනතාවෙන් එහෙම නෙමෙයි සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ගැන ඒගොල්ලන්ගේ ඕනෑපකම් ගැන සැහැන්න අවබෝධයක් තියෙනවා. ඒ මොකද වැඩි දිනෙක අපේ සාමාන්‍ය ජනතාව සමග මේ ඇසුරු කරන නිසා ඒත් මේ ඔවුන් බොහෝ දෙනෙක්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ මහජන මුදල් සහ දේපල අවභාවිත කරනවායි කියන චෝදනාව. විවිධාන්දමේ දූෂණයන්ට හවුල් වෙනවායි කියන චෝදනාව. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි මම හිතන්නේ පසුගිය අවුරුදු 30-40 පුරා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙගෙන ආවේ. අපි ඡන්දයකදී මැතිවරණයකදී තමතු උනන්දුවෙන් එයා තෝරගන්නවා. පහුවෙන් ඉඳලා එයාට දුස් කියන පටන් ගන්නවා. මොකද හේතුව ඒ අය අපිව නියෝජනය කරනවා නෙමෙයි, ඔවුන් නියෝජනය කරන්නේ තවත් පන්තියක්. එහෙම නැත්නම් අපි දූෂණය කරන මේ පන්තියක්. ඉතින් මේ ඒ සත්වය ගැන කියලා ඒ සත්වය වෙනස් කරන්න තමයි වර්තමාන යහපාලන ආණ්ඩුව පල්ලෙටපත් වුණේ. ඒත් පසුගිය අවුරුදු 3ක කාලයම තුළම මේ දූෂිත පුද්ගලයන් අධිකරණයට ගෙනහැලා මේ දඬුවම් දෙනවයි කියලා කිව්වත් එහෙම දඬුවමක් නොදීපු නිසා, එවැනි දෙයක් නොකරන නිසා මහජන විශ්වාසය තරමක් දුරට පළුදිලා තිබුණා. ඉතින් මේ වසරේ මුලදීම ඒ බලාපොරොත්තුව තරමක් දුරට හෝ සඵල කරන්නට හැකි වෙයි ඉඟි කීමක්ම පළලා තියෙනවා. ඒකයි අපි කිව්වේ මේ යම්කිසි මේ නැවුම් බලාපොරොත්තුවක් තබාගෙන තමයි අද අපි මේ වැඩසටහන කරන්න කියලා. අඩු වශයෙන් එසේ නුණත් අපිට ටික දිනක් හෝ ඒ ගැන සම්කිසි සිතුවිල්ලක් සිතාගෙන ඉන්නට පුළුවන්. අපි ඒත් බලාපොරොත්තු වෙනවා, අත් වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙලින් සාර්ථක ප්‍රතිඵල තරමක් දුරට හෝ ලැබෙවි කියලා. ඉතින් මේ බෙදුම් කර කොමිසමේ වාර්තාව එළිදැක්වුණා. ඒකම මේ බරපතල දූෂණ සොයාබැනීමේ කොමිසම වාර්තාවත් එළිදැක්වුණා. මේ දෙක වාර්තා දෙකක් එකම දෙයක් තමයි බරපතල දූෂණ වෙන හොයන්න තමයි තියෙන්නේ. නමුත් බැඳුම් කර කොමිසමේ උනේ ඒ බැඳුම් කර වැනදුණු ගැන පමණක් සෙවීම. නමුත් මේ බරපතල දූෂණ සහ වංචා පිළිබඳ සෙවීමේ කොමිසමෙන් ඊට වඩා ඉහළට ඉදිරියට ගිහිල්ලා වෙනත් මේ කාලයේ වෙන වෙනත් මේ දූෂණ වංචා ගැනත් සොයනට ඉදිරිපත්ල තිබුණා. අනිත් වෙනස තමයි මේ බෙදුම් කර වංචා පිළිබඳ සිද්ධිය මේ රජයට අයත් සිද්ධියක්. මේ යහපාලනේ පිටුවනට ආ අලුත් රජයට වුණු සිද්ධියක්. එයා ඇතින් කරුණා කියන සිද්ධියක්. නමුත් අනික් දූෂණ කොමිසමින් සිවිබේ පසුගිය රජයේ සිදුණු සිද්ධීන් වැඩිපුරම ඇතරම වැඩිපුර කිව්වට සම්පූර්ණයෙන් වගේ පසුගිය රජයේ කාලයේදී සිදුණු සිද්ධීන්. එතින් මේ විශේෂයෙන්ම මේ බෙදුම් කර කොමිසම නැත්නම් මේ ඒ බෙදුම් කර කොමිසමත් හරහා ඒ වටා ඇතුණු ක්‍රියාදාමය මේ රටේ දේශපාලනයේ ඒ වගේම රටේ ආර්ථිකයේ යම් කිසි සාධනීය වෙනසකට මඟ පාදනවයි කියලා අපිට හිතෙනවා. එමකද ඒකට විශේෂයෙන්ම හේතු වෙන්නේ පසුගිය අවුරුදු දෙක සහ දෙක නෙමෙයි අතර පසුගිය අවුරුදු තුනේ පමණ ඉතාමත්ම ව්‍යාප්තව මේ පිළිබඳව කතා වුණා. මේ බඳුම් කර ගොවිසුවේ වෙච්ච දේවල් ගැන විවිධ අදහස් සමහරව ඇත්තටම මේ සත්‍ය නෙමෙයි. නමුත් ඒ ගැන සංවාදයක් ඇති වුණා. ඉතින් අන්නේ ඒ සංවාදය මේ රටේ දේශපාලන මේ භූමියේ යම් කිසි සාධනීය වෙනසක් කරන්නට පුළුවන් කියලා අපි හිතනවා. ඉතින් මේ වෙනස මේ අංශ කීපයක් තියෙනවා කියලා හිතන්නේ. එක අතකින් මේ ලංකාවේ දේශපාලන පක්ෂ මේ සිද්ධීන් ගැන නිදහස්ව බලන්නට පටන් ගන්න තියෙනවා. එක පක්ෂයක් එක ස්ථාවරයක් ගන්න නැතුව එක පක්ෂයක මන්ත්‍රීවරු ස්ථාවර කීපයක් ගැන කතා කරන්න පටන් ගත්තා. ඒක මේ ආණ්ඩුපක්ෂයේ ඇත්තටම පක්ෂ දෙකක් තියෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය. ඒගොල්ලෝ අතර ඒගොල්ලන් විශේෂ වෙනස් පැති බලන අය කීප දෙනෙක් ඉන්නවා ප්‍රධානත්වයෙන්. තවත් එකක් ගත්තොත් එහෙම මේ විමර්ශනය මේ සැහෙන විනිවිද භාවයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හුඟ දෙනෙක් කතා කරනවා කොහෙන්ද ඒ තොරතුරු ලබා ගත්තේ ගැන කියනවා. ඉතින් ඒ පැත්ත බැලුවාම මේක මේ හැංගිලා කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒක විනිවිද භාවකින් තියෙනවා පේනවා. තවත් දෙයක් තමයි මේ මහජනතාවට මේ බැඳුම් කර වෙන්දේසිය පිළිබඳ මම හිතන්නේ සැහෙන දැනුමක් මේ ඔස්සේ ලැබුණා. ඊට කලින් මේ සිද්ධිය වෙනට කලින් මහජනතාව අතර මේ බෙදුම් කර ගැන තිබිච්ච දැනුම මම හිතන්නේ ඉතාමත් මල්පයි. මේ ඔස්සේ සෑහෙන දැනුමක් ලැබුණා. මම කියන්නේ මේ හැමෝටම ඇත්ත දැනුමයි කියලා. නමුත් යම් කිසි දැනුමක් ඒගොල්ලන් ලබා ගත්තා. විශේෂයෙන්ම දේශපාලනඥයෝ ගැන හොයලා ඒගොල්ලන් කතා බහ යනකොට වාද විවාද වලට එනකොට ඒ ගැන සොයලා බලලා කතා කරන්න පුරුදු වෙලා සිටියා. ඉතින් ඒක නිසා ඊට වඩා දැනුමක් තමයි. නමුත් ඒ කෙසේ වුණත් අවුරුදු 3ක් කතා කළත් අපි හිතන්නේ තවමත් අපි සියල්ලම අපි මේ ගැන දැනගන්නවට වඩා නොදැනගෙන තියෙන දේවල් වැඩි කියන එක තමයි අපිට හිතෙන්නේ. ඉතින් මේ කෙසේ වුණත් මේ මම හිතන්නේ මේ සිද්ධියෙන් පස්සේ දැන් මේ වார்த்தාව පිට වෙලා තියෙනවා. ඉතින් මේ වார்த்தාවේ යම් කිසි නිර්දේශ තියෙනවා. ඉතින් අපේ අදහස් කෙසේ වුණත් මේ වார்த்தාව පිට වෙනට පෙර අපේ තිබිච්ච අදහස් මොනවා වුණත් අපි තාමත් ඒ අදහස් වල ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒ කිසි මොනවා වුණත් මේ කොමිසමේ වார்த்தාවේ කෙරුණු නිරීක්ෂණ නිගමන අපි පිළිගත යුතුයි කියන එකයි මගේ අදහස. එහෙම නැත්නම් එහෙම රටේ කවදාක්වත් නීතියක් සාමයක් මම හිතන්නේ ඇති කරන්න අමාරුයි. අපි යම් කිසි දුරකට මේ ඒ බැලුම් කර කොමිසමල තියෙන කියා තිබෙන නිර්දේශ ඒ අදහස් අපි පිළිගත යුතුයි. ඉතින් ඒකම මේ වරදකරුවන් ඉන්නවනම් ඒ වරදකරුවන්ට නීත්‍යානුකූලව දැනුම් ලබා දිය යුතුයි. ඒ අතින්ම ඒකම මේ රටේ භාණ්ඩාගාරයට සිද්ධ වෙලා තියෙනවා නම් පාඩුව අය කරගත යුතුයි. ඉතින් මේවා මේවා තමයි මම හිතන්නේ අපි කළ යුතු දේවල් රටක් වශයෙන් රාජ්‍යයක් වශයෙන් කළ යුතු දේවල්. හැබැයි මේ දෙකම ඒතරම පහසු කාර්යයක් නෙවෙයි කියන එක අපි දන්නවා හොඳටම. මේ මේ පිළිබඳ විවිධ පක්ෂ ඉතින් විවිධ මත දරන විශේෂයෙන්ම රජයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම මේ මේට වරදකරුවන් වන්ට ඉතාමත්ම දරුණු දඬුවම් දෙන්න ඕනේ කියලා කියනවා. ඒක රජයේ පාර්ශවයක් හැටියට රජයේ පාර්ශවකින්ම වරදකාරයෝ වෙන සන්නේ මේ අතරම මම හිතන්නේ දේශපාලන වශයෙන් නෙගුරන්ට ඒ පැත්තෙන් වාසියක් තියෙනවා. ඒකම විරුද්ධ පක්ෂයේ ඉන්න කට්ටියත් මේ වරදකරුවන්ට තාමත්ම දරුණු දඬුවම් දිය යුතුයි කියන සාවරය තමයි ඉන්නේ. ඉතින් මේ අති බල බැලුවාම එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතාට යම්කිසි අන්දමක චෝදනාවක් තියෙනවා. ඉතින් ඒ ගැන කටයුතු කරන්න නොනේ කියන එක මේ මේ සොයා බලලා ඒකන කටයුතු සොයා බලලා වැඩදිනම් නඩු පෙවරිය යුතු බව නිරීක්ෂණය කළා තියෙනවා. ඉතින් මම හිතනවා මේ පක්ෂයත් එක්සත් පක්ෂයත් ඒකන එය පිළිඅරගෙන ඒකන සොයා බලන්නට දැන් කටයුතු කරගෙන ඉන්නවා. ඉතින් මේ 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 ගැන බලනකොට තවත් දෙයක් තමයි මේ මේ රටේ ඇයි මෙහෙම වෙන්නේ කියන එක ගැන. ඇත්තටම මේ ගැන හොයලා බලනකොට ආව තවත් එළිදරවුණු තවත් දෙයක් තමයි මේක. මේ අදියේ පටන් ගත් දෙයක් නෙමෙයි. 2018 ඉඳන් 14 දක්වා කාලවලත් මේක වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඊට කලිනුත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් හොයන අවශ්‍යයි කියන මේ කරුණ මේ කමිටුවෙන් මේ එලි කළා තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම රටේ ජනතාව ගේ අදහස් තමයි මේ දූෂණය සහ වංචාව සහ රටක විනය පිරිහීම මේ මේ හේතු මේ කරුණට ඉතාමත්ම මේ අනුබලයක් පිටුහලක් දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒක හොයලා බලන්න ඕනේ. ඒවා මේ හොයලා වැඩි කරන්න දෙනවා දීම අවශ්‍යයි කියන හඬ මම හිතන්නේ මුළු රටෙම අපි ඔක්කොටම ඇහෙනවා. අපි මෙටි ඉස්සලා මේ දැක්කේ ඇහුනේ මේ තමන්ගේ පිළේ මේ වගේ හොරකම වුණොත් එහෙම ඒක යට ගහන ක්‍රමයක්. නමුත් අද ඒක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ ඒ අතින් බැලුවහම මම හිතනවා මේක සෑහෙන හොඳ තත්වයක් කියලා. ඒකයි මම කිව්වේ මේ නැවුම් දෙයක් නැවුම් ක්‍රියාවලියක් වේයි අපි මේ මාසේ බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ ගැන තවදුරටත් කතා කරන්න අවශ්‍ය අපි විදුම් කර ගැන තමයි කතා කරන්නේ. තවත් මේ කොමිසමක් ගැන කොමිසමේ වාර්තාවක් ගැන කතා කළ යුතුයි. ඉතින් අපි ඒක ඉදිරියට තියලා අපි දැන් ගීතයකට සවන් දෙලි සිටුමු.
අපි කලින් කිව්වා වගේ රුක්මණී දේවිය අද ජීවිතුන් අතර සිටියානම් 2018 ජනවාරි 15 වෙනිදාට 95 වෙනි උපන්දිනය සමරන්න ඇයට අවස්ථාව ලැබෙන්න තිබුණා. නමුත් අපි හැම දෙනාගේම අවාසනාවට එවන් රංගන ශිල්පියක් ගායිකාවක් හදිසි අනතුරක් නිසා අකාලේ අහිමි වෙලා ගියා. මේ පිළිබඳව ස්වාධීන රූපවාහිනී සේවය විශේෂ අනුස්මරණ වැඩසටහනක් විකාශය කළා මේ සති. මේ එයින් අපි තෝරගත්ත කොටසක්
හෙළ සිනමාවේ 71 වසරකට පස්සේ අපි මේ සූදානම් වෙන්නේ. හෙළ සිනමාවේ ප්‍රථම සිනමාවේදිනිය එව නැත්තම් ප්‍රථම ගායන ශිල්පිනිය පිළිබඳ ආපසු හැරි බැලීමක් කරන්න. ඇය සිංහල සිනමාවේ මේ නම් දරාපු හෙළ රජිනක් බවට පත් වෙනවා වගේම ඇයට ආදරය කරපු මහා පරම්පරාවක් මේ රටේ ජීවත් වෙනවා. ඒ නිසා එකක් මේ ඓතිහාසික කරුණුත් එක්කලා ඇගේ ජීවිතයේ ගලපනා වගේම ඇහා ලෙන්ගතු ඔබ කැමති ඇගේ ගී අහන්නත් මේ වෙලාවක් බවට පත් කරගන්නවා. අපි රුක්මණී දේවිය පිළිබඳ අද සැමරුම් තබන්නට මේ සූදානම් වෙන වෙලාව.
1923 ජනවාරි 15 වනදා නුවර එළිය රම්බඩදී උපත ලබන දේසි රාසම්මා ඩැනියල්ස් දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවන්නාබිය වැවිලිකරුවෙකු වූ ජෝන් ඩැනියල් සහ ගුරුවරියකු වූ හෙලන් රෝස් ඇගේ මාපියන් විය. ශාන්ත මැතිවුස් විද්‍යාලයෙන් හා වැල්ලවත්ත ශාන්ත ක්‍රියා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඇය පාසල් වියේදීම ගායනයටත් නර්තනයටත් එකසේ දක්ෂතා දැක්විය. 1935 දී සිංහල නාට්‍ය සභාව ඉදිරිපත් කළ වෝල්ට අබේසිංහන්ගේ රාමායනේ නාට්‍යයේ සීතා ලෙස යාන්තම් වයස 12 පිරෙද්දී ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන ඇය ඉන් අනතුරුව මිනර්වා නාට්‍ය කණ්ඩායමට එක්ුණා. එහිදී මුණ ගැසෙන ඉදි ජයමාන්න සමග විවාහ වන ඇය 1947 ජනවාරි 21 වනදා සිංහල රිදී තිරය මත දිගහැරෙන පළමු සිංහල චිත්‍රපටය වන B.A.W. ජයමාන්නගේ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රංජනීගේ චරිතය සමග ඉතිහාසගත වුණා. ඒ වන විට රුක්මිණී දේවි නාමයෙන් ඇය අතිශය ජනප්‍රිය චරිතයක්. සිංහල සිනමා වංශයට අනුව 1947 කඩවුණු පොරොන්දුවේ සිට ඇය මෙලවින් සමුගෙන වසර 6කට පසු 1984 ඉතර ගත වූ ඇරසොයිසා දක්වා චිත්‍රපට 99ක පමණ විවිධ චරිත ඇය නිරූපණය කොට තිබුණා. සිය රංග ප්‍රතිභාවට සමවන ගායන ප්‍රතිභාවකින් දෙහිවි ඇයගේ හඬින් හැඩවුණු අවර්ණීය චිත්‍රපට ගණනාවක් දවනවා. කඩවුණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, කැලෑහඳ, මතභේදය, දෛවයෝගය, ලාදලු, ආසින් පොළවට ඉන් උදාහරණ කීපයක් පමණයි. 1976 දොයි දොයිය පුතා කීතේ වෙනුවෙන් හොඳම ගායිකා ජනාධිපති සම්මානයෙන්ද 1955 දිනමිණ පුවත්පතේ පාඨක ඡන්දයෙන් තේරුණු හොඳම නිළිය ලෙසද 1956 කැලෑහඳ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දීපසිකා සම්මානයෙන් දෙපිදුම් ලබන ඇය එදා මෙදා තුර සුප්‍රකට ඉන්දීය ෆිල්ම් ෆෙයා සිනමා සංගරාවේ මුල් කවරේ සැරසූ එකම ශ්‍රී ලාංකීය නිළිය ලෙසද ඉතිහාසගත වනවා. 1978 ඔක්තෝබර් 28 වනදා තුඩැල්ලේදී සිදු රියනුතුරකින් සිංහල සිනමාවේ වෙදී තාරකාව සදහටම දිනිත් පියාගත්තා.
අද අපි තෝරගත්තා උමතු විශ්වාසය චිත්‍රපටියට රුක්මණී දේවිය ගායනා කර ගීතයක්. මේ ගීතය පද රචනය කරලා තියෙන්නේ හර්බර්ට් එම් සෙනවිරත්න. සංගීත නිර්මාණය SS වේදා. නමුත් මේ රුක්මණී දේවිය ගායනා කරන මුල් ගීතය ප්‍රචාරය කරන්න තරම් සුදුසු තත්ත්වයක නොතිබුන නිසා අපි ඒ ගීතයම නවපරපුරේ ගායිකාවකගේ හඬින් අහමු.
ඔව් අපි ඒ ගීතයට කලින් කතා කර සිටියේ මේ බඳුම් කර කොමිෂමේ වාර්තාවේ සදු සමහර දේවල් ගැන. ඇත්තටම මේ ඒ වාර්තාවේ තිබෙන්නේ සියලුම දේවල් වැරදිකාරය මේ වැරදි කළ තියෙනවා. ඒගොල්ලන් වැරදිකාරයෝ කියලා නිගමනය කළ නෙමෙයි, මේ වැරදිකරුවන් හැටියට මෙන්න මේ දේවල් වැරදි වෙලා තියෙනවා. ඒක නිසා ඇත්තටම හුඟක් දේවල් ගැන තවදුරට පරීක්ෂණ අවශ්‍ය නැහැ. කෙලින්ම ඒ ඇයට දැනුවම් කරන්න. නමුත් එයට ඒ ක්‍රියාමාර්ගය උසාවියක් කරහා යන්නට ඕනේ, අධිකරණයක් කරා යන්නට ඕනේ කියන එක තමයි තියෙන්නේ. ඒත් සමහර දේවල් තවදුරටත් සොයා බලන්නටත් නිර්දේශ කළ තියෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ එක්කම එහා සමගම නිකුත් වුණු තවත් කොමිෂන් සභා වාර්තාවක්. ඒ තමයි මේ බරපතල වංචා සහ දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව. ඉතින් මේ කොමිෂන් සභාවේ වාර්තාවත් මේ එක්කම සමගාමීව ඉදිරිපත් වුණා. මේ වාර්තා දෙකම එකම දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, දැනට දින කිහිපයක් ඉස්සෙල්ලා. ඉතින් ඒක බලනකොට ඒක විශේෂයෙන්ම තියෙන්නේ පසුගිය රජය කාලයේදී ඌ මේ වැරදි ගැන සොයා බැලීමේ කොමිසමක වාර්තාවක්. ඒ කොමිසමට මම හිතන්නේ මට හරියටම මේ ගාන මතතුනද මට මතක හැටියට චෝදනා සහ පෙත්සම් 1900 ගානක් ඉදිරිපත් වෙලා තිබුණා. නමුත් ඒ 1900 ගානෙන් මේ කොමිෂම තෝරාගත්තේ 401යි. ඒකට හේතුව අනිත් චෝදනා මේ චෝදනා නැතුව නෙමෙයි, නමුත් ඒවා මේ කොමිෂමේ විෂයපතේට අදාළ නැති නිසා. මේ 401න් ඒගොල්ලන් හුඟක් දුරට මම හිතන 91ක්ද ගොහෙද විමර්ශන කරලා තියෙනවා. ඒ 91න් 34ක් ඒගොල්ලන් තෝරගෙන තියෙනවා මේ හා සම්බන්ධ වැරදිකාරු. ඒ නිසා එයට දඩුවම් කළ යුතුයි කියන එක. ඒක මම හිතන්නේ බැඳුම් කර කොමිෂන්මට වඩා ටිකක් එහා ගිහිලා තියෙනවා කියලා මට හිතෙන්නේ. ඉතින් මේ හා සම්බන්ධ පුජ්‍යලයන් මම හිතන්නේ කොටස් පහකට ඒගොල්ලන් මේ වර්තාව ඇත්තටම මේ වර්තාව මේ වැරදි වලට විතරක් නෙමෙයි පොදුවේ මෙවැනි වැරදි ගැනත් සොයා බලලා තිනවා. ඉතින් ඒගොල්ලන් කියනවා මේ වර්තාවෙන් ඉදපත් වැරදි කළා තියෙන පුජ්‍යලයන් කොටස් පහක් ඉන්නවා. දේශපාලන පදවි ලද පුජ්‍යලයන් පළවෙනි කොටස රජ සේවකයන්, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සංස්ථාවල සේවකයන්, රාජ්‍ය ව්‍යවසායන්වල නිලධාරීන් සහ පෞද්ගලික සමාගම් සහ ඒවයි අයිතිකරුවන්. ඉතින් මේ කොටස් පහම මේ හැම පුජ්‍යලයන් ඉන්නවා මේ වැරදි කළා කියලා. ඉතින් මේ එකට හේතු ගැනත් ඒගොල්ලන් කියලා තියෙනවා. මේ වැරදි කරන්නට පෙළඹිලා තියෙන්නේ එකක් තමයි, තමුන්ට මූල්‍ය මෙහෙ වෙනත් වාසියක් ලබා ගැනීම සඳහා. අනිත් එක වුණාත් දේශපාලන පක්ෂයේ සහ පක්ෂයේ නායකයන්ගේ දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා, එහෙම නැත්නම් තවත් වෙනත් අයවලුන්ට මූල්‍යමය වෙනත් වාසියක් ඉටු කර දීම ආරම්භණේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට තමයි මේ නීති විරෝධී ක්‍රියා කරලා තියෙන්නේ. ඉතින් මේ මෙතන තියෙන තවත් දෙයක් තමයි මේ දේශපාලනඥයන් ඒගොල්ලන් ඇහුවාම හුඟ දෙනෙක් කියන්නේ මේ වැරදි බව ඒගොල්ලන් දන්නේ. අපි දේශපාලනඥයෝ අපි මේ ගැන හරියට අපි දැනුමක් නැහැ. ඉතින් ඒවා මේ ඔවුන් වෙත මේ අදාළ අමාත්‍යාංශයේ ලේකම් හරු සහ ධනකාධිවරුන් දැනලා තිබුණා නම් එහෙම වැරදි කියලා ඔවුන් අතින් ඒවා කෙරෙන්නේ නැහැ කියලා. ඉතින් අනෙක් අතින් බැලුවාම රජයේ නිලධාරීන් කියනවා මේ කොමිෂන් සභාවේ මේ වැරදි ඔවුන් අතින් වෙච්ච වැරදි මේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්නට කියලා තමයි ඒගොල්ලන් අතින් වැරදුනේ කියන එක. ඉතින් ඒගොල්ලන් ඇත්තටම කියනෝ නම් එහෙම වැරද්ද අනිත් පැත්තට දානවා, නැවතත් දේශපාලනඥයන්ට දානවා. ඉතින් මේ ඒගොල්ලන් කියන්නේ මේවා මේ ඒගොල්ලන් කරපු වැරදි නීත්‍යානුකූල නොවන බව පැහැදිලිවම දැනගෙන හිටියා. නමුත් මේ දේශපාලන බලධාරීන්ගේ මේ අනිසි බලපෑම් නිසා ඔවුන්ට ඔවුන් අසරණයි, ඔවුන්ගේ රැකියාව බේරා ගැනීම සඳහා සහ ඔවුන්ගේ පවුලේ අය ආරක්ෂා කර ගැනීම සඳහා මේවා ඒගොල්ලන් අතින් කරුණයි කියලා. එතකොට තවත් කරුණක් ගැන අපි කතා කරලානේ මේ පෞද්ගලික සමාගම් ගැන. ඉතින් ඒගොල්ලන් ඇත්තටම ඒගොල්ලන් නම් මේ කොමිෂමෙන් කියන්නේ මේ පෞද්ගලික මේ සමාගම් සහ ඒ නිලධාරීන් සහයයට පුජ්‍යලීන් මේ අය මේ වරදවල් කරලා තියෙන්නේ හුදෙක්ම මුදල්මය වාසි ඔවුන් වෙත ලබා ගැනීම සඳහායි කියලා. එතින් මේ ඒ හැබැයි එතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒගොල්ලන් ඒක කරන්නට හුඟක් දුරට රජය මේ දේපල අවභාවිත කරන්නට ඒගොල්ලන්ටත් මේ කියන්නේ පුජ්‍යලික අංශයටත් පුළුවන් වෙලා තියෙන මේ දේශපාලන පදවිධරණයගේ අනුමැතිය ඒකට හිමි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ මේ කියන්නේ ටිකක් ගැඹුරට ගිහිල්ලා මේ වැරදි ගැන ගැඹුරට ගිහිල්ලා මේ මේ හොයලා බල තියෙනවා. ඒකම මේ 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 වර්තමානයේ මේ ඒ ගැන මේ තත්ත්ව රටේ තත්ත්ව ගැන මේ මේ වැනි කරුණු නිසා පොදුවේ රටේ තත්ත්ව ගැන ඒගොල්ලන් සෑහෙන දුරට හොයලා බල තියෙනවා. ඉතින් ඒව වළක්වන්නට මොනවද කරන්න ඕනේ කියලාත් ඒගොල්ලන්ගේ මේ නිර්දේශ තියෙනවා. ඉතින් ඇත්තටම මේ 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 ගැන බලනකොට මම හිතනවා මේ දැන් අපි මෙතෙක් කල් අපි පසුගිය මම හිතන්නේ මාස ගණනාවක් ඉඳන්ම අපි මේ සීසල් ලංකා වැඩසටහනේ ඔබට මේ කරුණු ගැන කතා කළා. අපි විශේෂයෙන්ම කිව්වා අපි මේ වැඩසටහනේ නම අපි තරමක් වෙනස් කරනවා, මේක අනිත් පැත්ත කියලා වෙනස් කරනවා. මොකද හේතුව මේ ලංකාවේ මාධ්‍ය වලින් ඔබ වෙත කරුණු අනාවරණය වෙන්නේ නැහැ කියන එක. ඉතින් දැන් හැබැයි මේ කරුණු අනාවරණය වෙන්නට පටන් අරන් තියෙනවා. මේ වාර්තා දෙකම මේ අන්තර්ජාලයේ තියෙනවා, ඔබට ඒවා ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් එහෙම මේ ප්‍රෙසිඩෙන්ෂියල් සෙක්රටේරියට් වෙබ්සයිට් එකට ගියාම ශ්‍රී ලංකා ප්‍රෙසිඩෙන්ෂියල් සෙක්රටේරියට් වෙබ්සයිට් එකට ගියාම ඔබට මේ වාර්තා දෙකම ලබා ගන්නට පුළුවන්. දෙකේම එක කොමිෂන් වාර්තාවක් පිටු 1100 ගණන් තියෙනවා, අනික කොමිෂන් වාර්තාව පිටු 1300 ගණන් තියෙනවා. ඒ පිටු සියල්ලම ඔබට ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ අපි කියන්නේ දැන් මේව ගැන ඇත්තටම අපි විමර්ශනය කරනවට වඩා ඔබටම පුළුවන් ඔබ මොනවද ගැන හිතන්නේ. ඔබ සෑහෙන කාලයක් යනවා තමයි. නමුත් හැම එකක්ම හැම වෙලාවෙම දවසකම කියවන්න අවශ්‍ය නැහැ, ටිකින් ටික කියවන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබේම අදහස්, අපි කියනවා හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්, අපේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් ඔබේම අදහස් ඒ ගැන මේ ඔබේම අදහස් යොමු කරලා ඔබටම තීරණයක් ගන්න. ඉතින් ඒක තමයි මම හිතන්නේ සෑහෙන වෙනසකට තියෙන්නේ. ඒකම මම කියන්න තියෙන්නේ මේ විශේෂයෙන්ම මේ මේ බරපතල වංචා සහ දූෂණ කොමිෂන් සභාවේ එකින් එක මේ 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 34ක් තියෙනවා මේ මේ කාරණා. ඒ 34ම නඩු 34ම එකින් එක වෙන වෙනම මේ චෝදනා මොනවද, ඒව ගැන තියෙන සාක්ෂි මොනවද, කවුද ඒව කළේ, කොයි දේශපාලනඥයද කළේ, කොයි නිලධාරියා දේව කළේ, නංගං ලිපිණය ඔක්කොම සමග ඉතාමත්ම දීර්ඝ වර්තාවක් තියෙනවා. ඔබට ඒ ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. ඔබට ඒ ගැන ඔබටම තීරණ ගන්න පුළුවන්. ප්‍රවෘත්ති පත්‍ර වලින් කෙරෙන වැරදි මේ මත වැරදි දර්ශන ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබගේම අදහස දැන ගන්න පුළුවන්. මම හිතන්නේ තමත් වැදගත් දෙයක්. අපි ඒ ගැන ඒ එසේ වුණත් දැන් කෙරෙගෙන යන සමහර වැරදි කරනවා අපිට ඔබට මේ අපි අනිත් පැත්තෙන් අපිට මේ දැනන්න පුළුවන්. මේ 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 ගැන අපි ඊළඟට මේ ගීතයකට ගිහිල්ලා අපි කතා කරමු. නමුත් මේ 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 තව එක දෙයක් ගීතයකට යන්න ඉස්සෙල්ලා අපිට කියන්න තියෙනවා. මේ 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 එකින් එක මේ 34 මේ මේ නඩු 34 එකින් එක එක නඩු හැම නඩුවක් ගානෙම ඒගොල්ලන් කිය දේවල් තමයි මේ මේ අක්‍රමිකතාවයන් මොනවද කියන එක ඒගොල්ලන් වෙනම කියවලා තියෙනවා. ඒවට වගකිව යුතු පුජ්‍යලයන් වෙනම තියෙනවා. ඒගොල්ලන්ගේ ලිපිණක් තියෙනවා. ඒගොල්ලන් නිර්දේශ කරන නෛතික ක්‍රියාමාර්ග මොනවද කියලා වෙනම තියෙනවා. මේ එතකොට මේ වගකිව යුතු පුද්ගලයන් විරුද්ධව අපරාධ නඩු පැවැරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව මගින් කරන ලද නිර්දේශ මොනවද කියලා වෙනම තියෙනවා. ඒකම වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග වෙනම තියෙනවා. ඒ හා සමගම පොදුවේ මේ 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 වගේ දේවල් වෙන්න නොවෙන්නට ඉදිරියට නොවෙන්නට ගත යුතු ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තාමත්ම මේ මේ සංක්ෂිප්ත මේ වார்த்தාවක් කියවන එක හොඳයි. ඇත්තටම අපි නොදන්න දේවල් ගොඩක් මේ වார்த்தාව කියවලා අපිට දැනගන්න පුළුවන්. ඉතින් ප්‍රවෘත්ති පත්‍ර සහ වෙනත් මාර්ගවලින් කෙරෙන සමහර විකෘති කිරීම නොමැතිව ඔබට ඔබේම අදහස් මේ මේ වார்த்தාවල් කියවලා ඔබටම තීරණය ගන්න පුළුවන්. හරි, අපි දැන් නැවතත් ගීතයකට ගිහිල්ලා ඊළඟට මේ අපේ වෙනසරන් දෙකටම කරගෙන යමු.
අපි ඊළඟට තෝරගත්තේ තවත් මිහිරි ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් සමග
වසන්තා තිලකාංගනි. මං හිතන්නේ මේ ගීතය අහනකොට ඔබටත් හිතෙයි අපි මේ ඉන්නේ යමුනා ගඟ අද්දරද කියලා.
සුදු පෙන කැටි බලන්න ආදා හදවත් නිල ජලාසේ පීනන මේ ස්වර්ණ හංසයෝ අකි කරුද මෙතරම් දාදා හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා පොඩි වී ඉකිලන් මේ හෝ පලු යහන් තලාවේ සඳදිය මිනි මෙවුලට වැටිලා දැස නිලං කරයි රාධා හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා
ගීතර කලින් කතා කර හිටියේ මේ බරපතල අපරාධ සහ දූෂණ විමර්ශන කොමිසම සභාවේ වාර්තාව ගැන. එතින් ඒ වාර්තාවේ අපි කිව්වා මේ නඩු 34ක් තියෙනවා කියලා. එතින් ඒ නඩු 34ට අයත් චෝදිතයන්. එහෙම නැත්නම් ඒ ඇත්තටම චෝදිතයන් කියලා කියන්න බෑ. මේ මේවා මේවා තාම මේ නඩු දාලා නැහනේ. මේවා කොමිෂන් සභාවකින් විතරයි මේ මේවා ගැන හොයලා බල තින්නේ. ඉතින් ඒ අයට මේ මතනේ මේ බෙදුම් කර කොමිෂන් සභාවේ නම් ඒගොල්ලන් දාලා තින්නේ නොටිසි කරුවන් කියලා. ඇත්තටම මතනේ මේ 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 කොමිෂන් සභාවේ තියෙන නොටිසි කරුවන් කියලා නොටිස් දීපේ ගොරන්ට. ඉතින් ඒ ගැන බලනකොට ඒවා මේ ප්‍රවෘත්ති පත්‍රවල අපි බැලුවා මේ පෞස්ගේ දවස් දෙක තුනේම මේ වර්තා ඉදිරිපත් වුණාට පස්සේ ප්‍රවෘත්ති පත්‍රවල අපිට පේනවා මේ අපි කිව්වෙත් මේවා මේ ඔබට ඔබටම ලබා ගන්න පුළුවන් ඔබටම ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් ඔබට ඒ ගැන තමන්ටම කියව ගන්න පුළුවන් තමුන්ගේම අදහස ගැන ඔබට ලබා ගන්න පුළුවන් කියන එක. නමුත් ප්‍රවෘත්ති පත්‍ර ගැන බලනකොට අපිට පේනවා යම්කිසි පක්ෂපාති භාවයක් ඒ ප්‍රවෘත්තිපත්‍ර තම තමාගේ පක්ෂපාතී භාවය නිසා මේ සමහර ඒවා හංගන බවක් අපිට පේනවා. ඉතින් එය මම හිතන්නේ ඉතින් අපි මේ පුන පුනා කිය යුතු දෙයක් නෙමෙයි. නමුත් නෙමෙයි මේ පක්ෂපාතී භාවය ඔබට පෙන්වුවොත් එහෙම ඔබට පුළුවන් වේවි ඉදිරියට හෝ මේ ප්‍රවෘත්ති ලබා දෙන මාධ්‍ය වල මේ පක්ෂපාතී භාවය සහ පක්ෂ මේ ඒගොල්ලන් ඉන්නේ කොයි පැත්තද කොයි දේවල්ද ඒගොල්ලන් කියන්නේ කොයි දේවල්ද අපි ඇසිය යුත්තේ කොයි දේවල්ද අපි ඇසි නොයුත්තේ කියන ගැන යම්කිසි අදහසක් ගන්න. මේ මට ඇත්තටම පුදුමත් හිතුණා. දැන් මේ ගැන කියනකොට මේ යම්කිසි දේශපාලනඥයන්ගේ නම් කීපයක් කියවුණා. අද පත්‍රවල බලනකොට මේ ඒ එක නමක් තමයි මේ හිටපු දීවර ඇමති සරත් කුමාර ගුණරත්න මහත්මයා. ඉතින් ඊයේ තමයි නම කියවුණේ. අද පත්‍රවල තියෙනවා ඒ මහතාට විරුද්ධව අධිකරණයේ දැනටමත් නඩු පවරනට සූදානම් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක හොඳ තත්වයක් වෙන්න පුළුවන්. මම දැන් කොතරම් දුරට ඒ පරීක්ෂණ ඉවර කළද කියන එක. නමුත් ඒහා සමගම මේ වාර්තාවේ තියෙන තව නඩු කීපයක් තමයි එකක් තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව චෝදනාවක් තියෙනවා. ඒ මහතාට තියෙන චෝදනාව තමයි ITN ආයතනයේ පසුගිය මැතිවරණ සමයේදී 2015 ජනවාරි මැතිවරණ සමයේදී ITN ආයතනයේ මැතිවරණ ප්‍රචාර ගෙනහිලා තියෙනවා. ඒවට මුදල් ගෙවල නැහැ. ලක්ෂ 1000 ගණනක් ගෙවන්නට තියෙනවා. ඉතින් ඒක මේ රජයේ දීපල මේ අපහරණ කිරීමක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඒකම මේ තවත් ඒ ආයතනය සම්බන්ධ තවත් වැඩි ඒ ගැන තියෙනවා. ඒ චෝදනාව තියෙනවා. ඉතින් ඒවට අදාළ දූෂණ චෝදනා වලට 6 දිනකට මේ නඩු පවර යුතුයි කියලා ගොඩ නිර්දේශ කළා තියෙනවා. ඉතින් ඒකම කියලා තියෙනවා. ඒ විශේෂයෙන්ම මේ දේශපාලනඥයන් මේවට වැඩි කරුණන දේශපාලනඥයන් මේට පෙර තුනේ 7 අවුරුදු මේ 7 අවුරුදකට ඡන්දය ඉල්ලීම තහනම් කිරීමක්. නමුත් ඒගොල්ලන් නිර්දේශ කරනවා කියලා 7 අවුරුදු නෙමෙයි ජීවිත කාලය තුරම මේන් පස්සේ ඡන්දයකට යා යුතු නැති බව ඒගොල්ලන් නිර්දේශ කරනවා. ඒයට අවශ්‍ය නීති රීති අවශ්‍ය නම් ඒවත් සම්පාදනය කරන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. ඉතින් මේ එකක්. ඊළඟට මේ තව එකක් තමයි මේ රත්නාලංකා ආරක්ෂක සංගමය සහ එවන් ගාඩ් සමාගම් පිළිබඳ චෝදනාවක් තියෙනවා. ඉතින් ඒකේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව චෝදනා තියෙනවා. ඒ සමාගමේ නිලධාරීන් විරුද්ධව චෝදනා තියෙනවා. ඉතින් ඒවත් ඉතින් කොයිතරම් දුරට ඒවා ඇත්තද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ අපේ මේ තේරුම් කළ දෙන හදන්නේ ඒවා නෙමෙයි. නමුත් මහජනතාව හැටියට මේවා හැමෝම දැනගත යුතුයි. ඒතකොට ලංකාවේ තියෙන මාධ්‍ය හැමෝම මේ අපක්ෂපාතීව මේවා ඉදිරියට දා යුතුයි. ඉදිරි දෙන්න නැත්නම් එහෙම වෙන්නේ මහජනතාවට දැනගන්නට තිබෙන කරුණු වසන් කිරීමක් වෙනවා. ඉතින් ඒවා ඇයි වසන් කරන්නේ දාන්න සමහරලාට මේ මහතුරු කිසිම කෙනෙක් වරදක් නැතුව නිදහස් වෙන්න පුළුවන් සම්පූර්ණ නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේවා හංගන වගේ ගියාම අපිට හිතෙනවා ඇයි ඒගොල්ලන් වැරදිකාරයෝද ඒගොල්ලන්ගේ ඒවා හංගනවා සමහරුන්ගේ ඒවා යන්තම් පොඩි වැරද්දක් වුණත් තමයි විශාලට උළුප්පනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. අපි මම හිතන්නේ ජනතාව හැටියට ඉදිරිපත් විය යුත්තේ අන්න ඒ තත්ත්වය මග අරවගෙන ලැබෙන හැම තොරතුරක්ම අපි දැනගත යුතුයි. අපි ඒ තීරණය අපි ගත යුතුයි. පත්තර කන්තෝරුවල අයිතිකාරයන්ගේ අදහස් අපිට අවශ්‍ය නැහැ කියන පණිවිඩයක් මතන අපිට දෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඔබටත් ඒ ගැන සොයලා බලන්න, ඔබලම බලන්න මොනවද තියෙන්නේ කියලා. තව 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 දේවල් තියෙනවා. මම හිතන්නේ මේ භාගය ඇතුළත අපිට කියන්න නැහැ කිව්ව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් ඒ ගැන සොයලා බලලා මේ ඔබේ තීරණය ගන්න කියලා. හොඳයි, නැවතත් අපි ගීතයකට යමු.
අද ටිකක් වැඩිපුර වෙලාව තියෙන නිසා තව මිහිරි ගීතයක් ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්න අපි තෝරගත්තා. මේ විශාරද නන්දා මාලනී. සේකර ශූරීන් අපාතරින් වියෝ වෙලා 2018 ජනවාරි මාසේ 14 වෙනිදාට වසර 42ක් සම්පූර්ණ වුණ බව මහගම සේකරයන්ට උපහාරයක් වශයෙන් අපි අද අවසාන වශයෙන් තෝරගත්තේ එතුමා අතින් නිර්මාණය වූ ගීතයක්. මේ පණ්ඩිත් අමරදේව
පෙරළඟ ලිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැතුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලින් ලිතුලිය කෙතුවා කිව්වට පස් නැත නිල් නිල් පාටි කටරොළු මල් වැටවට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝකාරු බැල්මෙන් බැලුවා ගලමතු පිට මල පිපෙන්
ගලමතු පිට මල පිපෙන්
මලවට බමරිඳුනටන්
මලවට බමරිඳුනටන්
වැහි වැහලා ගඟ පිරෙන් ගඟ උතුරා හිත පිරෙන්
ගඟ උතුරා හිත පිරෙන් ගල මතු පිට මල පිපෙන් මල වට බඹරිඳු නැතන් වැහි වැහලා ගඟ පිරෙන් ගඟ උතුරා හිත පිරෙන්
වැහි වතුර වගේ කුම හිනාවයන් කළු හිනාවයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවයන් කළු හිනාවයන් තලා ඇලෙන වැහි වතුර වගේ කුම හිනාවයන් කළු හිනාවයන් වෙලා මගේ හිත දිනාවකින් තව දිනාවයන් කළු දිනාවයන්
දිනාවයන් කළු දිනාවයන් දිනාවයන් කළු දිනාවයන් දිනාවයන් කළු දිනාවයන්
දැන් එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහන නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. අද වැඩසටහනේ රුක්මණී දේවිය පිළිබඳ හඬපටය අප ලබා ගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ නොමියන සිහිනය වැඩසටහනින් බව කරුණාවෙන් සලකන්න. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට
සුභරාත්‍රියක්. විදුලිය කෙතුවා කිව්වට පස් නැත නිල් නිල් පාටි කටරොළු මල් වැටවට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝකාරු බැල්මෙන් බැලුවා ගල මතු පිට මල පිට